තමයි ප්‍රශ්නයක් තියෙනවා මේ මරණ පිළිබඳව මේ ආයුක්ක මරණය ඒ වගේ උපච්ඡේදක මරණය කියන දෙකේ කර්මක්ෂය වෙලා නැහැ කර්මක්ෂය වෙච්ච මරණයක් නැත්නම් උභයක්ෂය වෙච්ච මරණයක් නැත්නම් දෙකේම ගෙනාවු කර්ම ශක්තිය ක්ෂය වෙලා ඉවරයි ඒ කියන්නේ යම්කිසි බුද්ධලේ පටිසන්ධියේදී ලැබුවා වූ ශක්තියක් නැත්නම් ඒ භවංග වශයෙන් ඒ ශක්තිය ඒ මුල් කරගෙන යම් භවයේ පැවැත්ම ගෙනියනවා නැත්නම් මේ જાතියක් ගොඩනගමින් පවත්වාගෙන යනවා ඒ පවත්වාගෙන යන ශක්තිය ඒ පටිසන්ධියේදී ගැප් කරපු ශක්තිය සමහරට අවුරුදු දහස් ගානක ශක්තියක් ගැප් වෙනවා සිය ගානක ශක්තියක් වෙන්නත් පුළුවන් ඒක සීමා කරන්න බැහැ දැන් මිනිසත් බවක් තියෙනකොට එක කාලයක් ගැන කියවෙනවා අවුරුදු 84,000ක් ආවිස තියෙන ආදී වශයෙන් කාලයක් ගැන ඉතින් ඒ වගේ අවුරුදු එතර කාලයක් ආවිස තියෙනකොට 84,000කට වැඩි ආවිස තියෙන්න ඕනේ පටිසන්ධියේදී ඇති වෙච්ච ආවිසක් තියෙන්න ඕනේ ඒ කාලේ පවත්වන්න එහෙම නැත්නම් එහෙම අර කිව්ව විදිහට ආයුක්ෂ මරණයක උපච්ඡේදක මරණය සිද්ධ වෙන්න පුළුවන් ආයුක්ක මරණයක් කිව්වෙත් ඒකයි දැන් ආයුෂ ක්ෂය වෙලා හිටන් එයා අකාලේ මැරෙනවා ඉතින් එහෙම එකක් එනවල අපි හાર્ට් ඇටැක් එහෙම කියන හුගදුරට එහෙම ඒවට ඉතින් අවුරුදු 84,000ක් ලෝකේ ආයුෂ තියෙන කාලයක් එනවයි කියලා කියනවා මිනිසියෙක්ගේ ආයුෂ එහෙනම් ඒ කාලේ අවුරුදු 84,000කට වැඩි පටිසන්ධියේදී ගැබ්බෙච්ච ශක්තියක් තිබුණොත් දීවන පැවැත්මකට එයා තමයි 84,000 ජීවත් වෙන්නේ නැත්නම් අකාලේ මැරෙන්න ඕනේ ජීවත් කරවන්න බැහැ කයි නිරෝගීව තියෙද්දි හිටි ගමන නවතින්න ඕන අහවල් ඉදී කියලා හොයන්නයි බැරි වෙනවා ඉතින් අන්නේ නිසා මොකද වෙන්නේ හැම කෙනෙක්ගේම ආයුෂ අවුරුදු දහස් ගණන් හුඟක් වැඩි අත්බැවක ඒ වගේ විශාල ආයුෂ කාලයක් තියෙනවා එක පුද්ගලයෙකුට පටිසන්ධියකදී ලැබෙන නමුත් ඒ වුණාට මේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත ශරීර කලින් කල මේ භූත දුර්වලතාවයන් එනවා මේ ධාතු හතරෙන් හටගත්ත ලෝකයේ තුල කලින් කල ඇති වෙන විවිධ දුර්වලතාවයන් නිසා ඒ කය පවත්වන්න බෑ ඒ කායික දුර්වලතාවයේ ශක්තිය තියෙනවා පවත්වන්න නව කායික ශක්තිය නැති වෙලා යනවා ඒ ද්‍රව්‍ය වස්තු වල තියෙන ආයුෂ අඩු වෙන්නේ ඒකෙන් ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා ඒ වගේ අවස්ථාවක් වුණොත් ඒ බුද්ධිලාට ජීවිත කාලයේ තව පරිසන්දියේදී ගත්ත ශක්තිය තියෙනවා ඒක මේ භවාංග වශයෙන් පවත්වන්න පුළුවන් එහෙනම් භවයක් වශයෙන් පවත්වනවා කියලා භවාංග කියලා කියන්නේ අර පවතින භවයේ යම් ස්වභාවයකින් යම් උපන්නනා ඒ භවින් ඒක පවත්වාගෙන යන අවශ්‍ය ශක්ති විශේෂය ක්‍රියාත්මක වෙනවා ඒ තමයි භවාංග ශක්තිය කියලා කිව්වේ එතන ඒ භවංග ශක්තිය නිසා මොකද වෙන්නේ ඒකජකය ද්විජකය කියන කර්මකයයි චිත්තජකයයි ත්‍රිජකය කියන උතුජකයයි කියන මෙන්න මේ කය තුන අතිසියුම් ඒක කර්ම චිත්ත කියන දෙකෙන් ගිරද්ද වෙන සතර මහා භූතයන් හට ගන්නවා නැන චිත්තජ රූප කර්මජ රූප කියන දෙකෙන් ඒවේ ආයුෂ වැඩි එදා ඒ ආයුෂ නිස්පාදනය කරන ශාරීරිය භවංග වශයෙන් පවත්වනවා ඒ නිසා තමයි ඒ චිත්තයට අනුකූලව ඒ කර්මයට අනුකූලව හටගත්ත රූපයේ සූක්ෂම කයකින් විග්‍රහ වෙන්නේ ඔය ඇක්සල් බොඩි එහෙම කියන්නේ තොන්න ඔය කයට ඉතින් ඒක විද්‍යාවෙන් දැකලා තියෙනවා මේ කයත් එක්කලා එහෙම කයක් තියෙන බව මේ කය දුර්වලලා ගියහම ඒ ඇක්සල් බොඩිගේ සියුම් කයින් නැහන කර්මජ කය චිත්තජ කය උතුජ කය කියන මේ තුන් ආකාරයෙන් හටගත්ත ත්‍රිජ කය කියලා මේකට කියන්නේ මේ ත්‍රිජකායෙන් මේකෙන් අහක් වෙනවා. ඒකෙන් ඉඳලත් මේ ආහාර රස තෘෂ්ණාව තිබුණා නම් එහෙම. සියුම් ආහාර ගන්න පුළුවන්. සුවඳ හෝ සුගන්ධය හෝ දුගන්ධය දුර්ගන්ධය. ඒ සියුම් කයට ආහාර වෙනවා ගැළපෙන විදිහට. දිව්‍යමය ස්වභාවය සුගති ස්වභාවයක් තිබුණොත් ඒකට සුගන්ධි ආහාරයක් වෙනවා. යම් කිසි ප්‍රේතවැනි කොට්ටාසියක ඉපදිලා හිටියොත් දුගතියකට එහෙම ගිහින් කෙනෙක් ගිනා අර දුර්ගන්ධි ආහාරයක් වෙනවා. ඒ ගන්ධි ආහාරගෙන ආපුහම ගන්ධබ්බිය කියලා කෙනෙක් හැදෙනවා. ඒක සූක්ෂම කය. ගද සුවඳ මට්ටමේවෙන් තමයි අර කර්මචිත්තතකින් හටගන්න රූපයන්ට අමතර වේගයකට එකතු වෙන කය. නැන රූපය එකතු වෙන්නේ එහෙම. ඉතින් විවිධ ගන්ධයන්ගේ ස්වභාවයට සැඹුම් ගඳ වාගේ එක එක ගන්ධස්සාර තියෙනවා. ඒ ගන්ධස්සාරයන්ගෙන් ඇසුරු කරලා ගත්ත හරියක් අරගෙන ඒකත් එක තමයි සත්‍යය යන්නේ. සමහරවිට එහෙමයි ඉන්න තැන්වල ওই විවිධ ගඳ ගහනවා. අර දිව්‍යමය වැනි ස්වභාවයක් ඇති සුගති අධ්‍යවක් තියෙනවා නම් ඒ සුවඳ ඉන්න පටන් ගන්නවා. ඒ තැන්වල මල් සුවඳ, මුල් සුවඳ, ඒ සුවඳ ගස්වල තියෙන පොතු සුවඳ, මේ ආදී වශයෙන් සුවඳ වර්ග වල සුවඳ එනවා. ඒව ආග්‍රාණය කරන ජීවත් වෙන ගන්ධබ්බ කොටස් දෙක හැටියෝ. ඉතින් එහෙම කයකින් ඉඳලා තමයි යම් කිසි ගැබකට ඇදලා යන්නේ ගන්ධබ්බයක්. ඒක තමයි කියව ගන්ධබ්බෝච ගන්ධබ්බාවක්කන්ති හෝති ආදි වශයෙන් ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති ආදි වශයෙන් කියා තියෙන්නේ. මස්ලිය කයක් හදාගන්න ගැලපෙන දිනකට ආයිත් යනවනම් යැවෙන්නේ මේ විදිහට කර්ම ශක්තියමයි. අර ගන්ධබ්බ කයෙන් යන්නේ සමහරවල් චිත්තජ කයත් එක්කලා හිටියොත් එහෙම බොහෝකටම ඉතින්ට යනකම් එයා ඉන්නේ චිත්තජ කයි. චිත්තජ කය මොහොතේ නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වීමෙන් ගිහිලා මව් ගැවකට යනවා නම් එතෙන්දී කර්ම ශක්තිය මුල් කරගෙන බලවත් වෙලා අර හිතා ගැනීමේ හැකියාව නැති කර දමනවා. කර්ම ශක්තිය ප්‍රදාන වෙනවා. හිතා ගැනීමේ හැකියාව නැති වුනහම අපි ආරන්ති වෙච්ච හිතෙන් ගත හැඩතලේ අමතක වෙනවා. අර සියුම් ශාරීරිය නිසා මොකද වෙන්නේ? අර යම් කිසි මිනිසෙක් වශයෙන් හිටියනම් මිනිස් ගන්ධබ්බයක වශයෙන් හිටියනම් පෙර භවයේ හිටපු චිත්තජ රූපයේ තියෙනවා ඒකේ ඉන්නකම්. මව් ගැබකට ඔක්කාන්ති වෙන්නේ යනකොට අර තිබිච්ච චිත්තජ රූපය අමතක වෙනවා. කර්මජ බලයේ ක්‍රියාත්මක වෙනකොට නිින්ද ගියා වාගේ. දැන් නිින්ද ගියාම හිත වැඩ කරන්නේ නැහැ. චිත්තජ රූපයේ ක්‍රියාත්මක වුණේ හිතත් එක්කලා. ඒලට කර්මජ රූපය විතරක් ක්‍රියාත්මක වෙනවා. කර්මජ රූපයේ තියෙන මිනිස් නම් මිනිස් ගතිය මිනිස් රූපේ නෙමෙයි. ඒ කර්මජ රූපයක් තියෙනවා. ඒ කර්මජ රූපයේ කර්මයෙන් පාලනය වෙලාමයි සකස් වෙන්නේ. අර ඒක ඉදිකට චිත්තජ රූපය වුණත් එහෙම කර්මයෙන් පාලනය වෙනකොට එහෙම කරන්න පුළුවන්. සමහර වෙලාවට ওই දේවත්වයේ තියෙන හැටි ඉදිකට තුනක 10,000 දේවතාවන්ට එකට ගෑවින් නැතුව ඉන්න පුළුවන්කමක් තියෙන සූක්ෂම ශරීරම වන්න පුළුවන්. ඒ වගේ මේ කර්ම ශක්තියේ ශාරීරියක් ඇවිදලා ඇඟට ඇතුල් වෙනකොට නේද මව් ගැබකට යනකොට අර අති සූක්ෂම වෙනවා ශරීර ස්වභාවය. ඊට පස්සේ කර්මජ ශාරීරියේ සූක්ෂම වෙලා අර මව් ගැබකට ගිහිලා ඒකට අනුකූලව තමයි ආකර්ෂණය වෙලා අර ජනකාණුවක් නිස්පාදනය වෙන්නේ. නේද යුක්තාණුවක් හැදෙන්නේ. ඒ මව් ගැබකට ගියාට පස්සේ ඊට පස්සේ උතුජ රූප කලාපයන්ගෙන් සම්බන්ධ වෙලා කය හැදෙන පටන් ගත්තාම මස්ලිය කයක් හැදෙනකොට අර රූපේ ආකෘතියක් වශයෙන් තමයි ලොකු වෙනකොට ගොඩ නැගින්නේ. ඊට පස්සේ මේ ආකෘතිය හැදෙනකොට අර මස්ලිය කය හදා ගැනීමට හදාගත යුක්තාණුවට හිමි දෙමව්පියන්ගේ ගති ලක්ෂණ නෙමෙයි ඉන්නේ හැඩරුව. ඒ හැඩරුවට කය හැදෙන්න එක ආධාරයක් වෙනවා. අර ගන්ධබ්බයා මිනිස් නම් මිනිස් හැඩරුවටම මේ කය ඊට ගැලපෙන දෙන හැදෙනවා. එතකොට මේකේ සංකල්පනය තමයි ඊළඟ අත්බැවේ තියෙන රූපය. හැබැයි ඒ විලාදී යම් චුත විලා පරිසන්දි ලැබුවා නෙමෙයි. අර රූපයෙන්ම තමයි ගිහිල්ලා උපදින්නේ. අන්න එහෙමයි තමයි හුඟක් දුරට පෙර බව කියන්නේ ළමයි හැදෙන්නේ ඔන්න එහෙම. මොකද හිටපු ආකාරයෙන්ම උණ්ඩු වෙලා ගිහිල්ලා ආයි මහත් වුණා මිසක් අත්බැව පරිවර්තනය වුණේ නැහැ. පරිවර්තනය වුණා නම් එහෙම චුත විලා පරිසන්දි වෙනකොට විශාල පරිවර්තන මානසිකත්වයේ විනාශ වීමක් වෙනවා. එතකොට හිටව භවයේ අමතකේනවා නැවත මතක් කරන්න නම් දිවස් පහල කරන්න ඕනේ. දිවස නැමිති අභිඥා පහල කරපුවා තමයි ඒ පරිවර්තන වෙච්ච ක්‍රියාවලිය ඉවසිල්ලෙන් සිහියට නගලා ඊට ඉස්සෙල්ලා හිටපු තත්ත්වේ බලන්න හැකියාව ලැබෙන්නේ. ඒක ඔක්කොටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒක තමයි අර හුගාක්කේ පෙර බව කියන පුංචි ළමයි ඉස්සෙල්ලා භවයේ ස්වභාවය කියන්නේ අන්න ඒ ආකාරයෙන් ඇති වෙන වෙනසකින්. ඉතල මෙහෙම හිටියා මේ වගේ හිටියා ඉතින් ඒ කාලේදී කවුරුවත් ඒ ළමයි කියලා නැහැ. මං ඇදක අවුරුදු 85 90 කියලා පණ ඇදඳිලා මලී කියලා එහෙම කෙනෙක් කවුරුවක් කියලා නැහැ. ඒ පෙරබව කියන අය හුඟාද්දුර කියා තියෙන්නේ අර උපච්ඡේදක මරණ වෙච්ච අය. ඉතින් පැහැදිලිව පේනවා කර්ම බලවේගයේ ඉතුරු වෙලා තිබිච්ච වාට ලකුණු. හදිසි යන තුරද්දී ඒ ගිරීමක් එහෙම නැත්නම් යම්කිසි ඇක්සිඩන්ට් එකක් වීමක් එහෙම දෙයකින් මැරිච්ච අය තමයි විග්‍රහ කරන්නේ. ඊළඟත් බෑ මම මෙහෙම හිටියා බලපුවහම වයසත් බලපුවහම තරුණ වයස හෝ ළමා වයස මට්ටම වයස ගිහිලා සීහ නැති වෙන මට්ටමට ගිහිලා ඇඳේ එක්තැන් වෙලා ඉඳලා ඕත් පරිලා එහෙම මැරිච්ච කෙනෙක් එක කවදාවත් කියන්නේ නැහැ. මං කුරුල්ලෙක් වෙලා හිටියා ලේනෙක් වෙලා හිටියා ළමයි එල්ලුන්ට කුරුල්ලුන්ට කොච්චර ආසා වුණත් එහෙම කතාවක් වෙයි ඉලාදි කියලා නැහැ ළමයි පෙරබව කියනකොට. සමහර අය විශේෂඥ භෞතික විද්‍යාඥයෝ කියනවා ඒක හිතේ පළපදියම් වෙච්ච ළමින්ගේ අදහස් වෙන්නේවා මේවා කියලා. එහෙමනම් ළමින්ට හුඟාක් හිතේ පළපදියම් ඉන්නේ කුරුල්ල වෙච්ච ඒවා ලේන්නු වෙච්ච ඒවා මොකද හරි ආසයි ළමයි එහෙම ඒවට. මම ලේනෙක් වෙලා හිටියම කියලා එහෙම කියන්න ඕන හිතේ ආපු මානසික විකෘතියක් නම්. ළමින්ට හිතේ හැටගත් අදහසක් කියනවනම්. එහෙම ඒවා එකක්වත් එහෙම කියවිලා නැහැ. ඒ වගේම කියවිච්ච හැම එකක්ම කියවිලා තියෙන්නේ අර මිය ගිය කෙනායි මැරිලා උපදින්න අතර කාල සීමාවක් තියෙලාමයි. ඒ කාල සීමාව නැති කියලා එහෙම එකෙනෙක් ඒක දෙනක ජීවත් වෙලා ඉඳද්දි අනිත් වෙනක ඒ පුද්ගලයා මේ මේ හිට හටගත්තා කියන්නේ ඒ જાතිය විග්‍රහ වෙන්නේ නැහැ. එහෙම වෙනේවා තියෙනවා නම් ඒ මාස 8ක 9ක කාල සීමාවේ සිද්ධියක් විතරයි එහෙම වෙන්නේ. ඒකට වෙනම හේතුවක් තියෙනවා. සමහරවල් මෞග්ගබක් ඇතුලේ තාවකාලිකව ඉන්න කාලයක් තියෙනවා යම් කෙනෙක්ගේ ගැබේ ඇතුළේ රූපේ නිර්මාණය වෙමින්. ඒ විලාදී ආයතනින් චුත වෙලා අහක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ කයින් ඉක්ම යන්න පුළුවන්. එහෙම ඉක්ම ගියොත් වෙන කෙනෙක් ඇවිදිලා හිටන් එවලේ මැරිච්ච කෙනෙක් එවලෙම ගිහිලා උපත් වෙන්න පුළුවන්. ඉතින් ඕක තව ඉතින් විස්තර කරන හුඟක් ගැඹුරු පැත්තක් ඔය විග්‍රහ කරුවේ ඕක ඉතින් අහලා බලලා තව දැනුවත් වෙන්න. දැන් මේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ මේ කොටස තමයි මම අහලා තියෙන අයිසරයක්. මොකද මේ යම්කිසි කෙනෙක් මේ සම්මුති මරණයෙන් හෝ පරමාර්ථ මරණයෙන් ඒ මරණයට පත් වුණා නම් අහන්නේ මොකද්ද මේ දැන් මේ ඇවිදිනවා ඉන්නවා කතා කරනවා මේ ආදි වශයෙන් මේ කවුද කියන එක ප්‍රශ්නයක් එනවා. මෙන්න මේක තමයි අත් වශයෙන්ම අති සියුම් අවස්ථාවක් විග්‍රහ කරලා හරියට දැනගන්නකන් තේරුම් ගන්න බැරුව තියෙන්නේ. හේතුඵල ක්‍රියාවලියක් ක්‍රියාත්මක වීම යනකොට ඇති වෙන සිද්ධියක් තියෙනවා මේ යනවා එනවා කියලා අපි අර කිව්ව සිද්ධිය. අර ගන්ධබ්බ්‍යා කියන එක නලත් යන්න පුළුවන් එන්න පුළුවන් කතා කරන්න පුළුවන් ඒ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි සතර මහා භූතයන්ගෙන් හටගත් ලෝකයක ඒ සතර මහා භූත අවස්ථා තියෙනවා. ගණීබවන සතර මහා භූතයන්ගෙ තියෙන එක අවස්ථාවක්. දෙවියන්ගේ ශරීර තියෙන්නේ සතර මහා භූතයන්ගෙන් හැදිලා. ප්‍රේතයන්ගේ අමනුෂ්‍යයන්ගේ ශරීර තියෙන්නේ සතර මහා භූතයන්ගෙන් හැදිලා. ඒ සතර මහා භූතයන්ගේ ප්‍රමාණ නැන චක්‍ර වෙනස්. එකක් අනිකර සම්බන්ධ කරන්න බැරි විදිහට තියෙන්නේ. ඉන්සා තමයි ඔක්කාන්තියේ ගන්ධබ්බ්‍යාගේ තියෙන සතර මහා භූත කයමයි. ඒ සතර මහා භූත කය කිම තමයි ගැබ කරා ඉන්නේ මොහොතකින් හරි. ඇවිදලා උපදිනටත් උපදින්නේ ඒ ශරීරියත් එක්කම හටගත්ත ගණීවවන සතර මහා භූත කයකින්. එතන මේ අහන ප්‍රශ්නේ මට හරියට තේරෙන්නේ නැහැ මේ මොකද්ද අහන්නේ කියන එකක්. මේ ඇවිදින්නේ ඉන්නේ කවුද කියන එකක් මේ අහන්නේ. මොකද මේ අහන්නේ සම්මත මරණයත් පරමාර්ථ මරණයත් දෙක එකට සිදු වුණා නම් කියන ප්‍රශ්නය. සම්මත මරණයත් පරමාර්ථ මරණයත් කියන උනා චුති පරිසන්ධියක් ඇති වුණා නම් එකපාර ඇවිදින්න බැහැ ළමයෙක් කියලා උපදින්න පුළුවන්. සම්මත මරණයයි පරමාර්ථ මරණයයි දෙකම වුණා නම් එයා ඉස්සෙල්ලාම උපදින්නේ ගන්ධබ්බේක වශයෙන්. ඒ ගන්ධබ්බය තමයි ගැබකට ඔක්කාන්ති වෙලා හිටන් ශාරීරියක් හදාගෙන ආයි මත්සරයේ කයකින් එන්නේ. එතන ඇවිදින්නේ කතා කරන්නේ යන්නේ ඉන්නේ මොකද්ද? ඒ මොන විදිහෙන් ශරීරයෙන් මැරිලා ගියත් ඒ චුතිය සමග උප්පත්තිය ලැබුවොත් එහෙම උපදින්නේ ගන්ධබ්බ ශරීරයකින්. කාය දසක භාව දසක වัตතු දසක කියලා කර්මජ කොට්ටාස තුනකින් කර්මජ රූප කලාක තුනකින් තමයි පළවෙනි පටිසන්ධිය හටගන්නේ. යම් කෙනෙක් චුත වෙලා පටිසන්ධිය කලුතෙල් ලබනවා නම් එහෙමයි ලබන්නේ. ඒ විලාවේදී යම් ඒ තව සුළු මොහොතක් යනකොට චක්කු දසක සෝත දසක ගාන දසක ජීවහා දසක කියලා මේ දසක කියන්නේ 10 කොටස්. රූප කලාපයකට හටක් තියෙනවා. අන්තිම කොටා රූප කලාපේ අවිනිර්භෝග රූප කියලා කියන්නේ ඒකට බැඳිලා තියෙනේ. බැඳිලා තියෙන රූප කියලා කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන මෙන්න මේ හතර. හතර සමග එකතු වෙච්ච අට එකම රූපයක තිබෙන්නා වූ අවස්ථා අට අට ආකාරය. ඒක වෙන් කරන්න බෑ. ඒක තමයි රූප මාත්‍රියක තියෙන ගැබ්බෙච්ච ලක්ෂණ ටික. ওই හටගත්ත රූපයේ ශක්තියකට ගැබ්බෙලා තියෙන ශක්තියකින් භ්‍රමණය කරනවා. ඒ ශක්තියට අනුකූල යමක් නිස්පාදනය කරන තමයි මේ අසුද්ධාෂ්ටකේ ගොඩ නැගෙන්නේ. ඒක එකවටා භ්‍රමණය වෙමින් යම් කිසි කක්ෂයක් වටා යනවා. අපි යෝගට කියනවා පරිවර්තනය සහ පරිභ්‍රමණය කියලා. මෙන්න මෙහෙම රූප කලාප දෙකක් ඒකට හැදෙනවා ඒකෙම ක්‍රියාවලියෙන්. ඒ උරුම රූප කලාප අටත් සමග ඒ ක්‍රියා දෙක එකතු වුණාම 10ක් වෙනවා. මෙන්න මේ 10 ඉතා සූක්ෂම කෑල්ල තමයි අර දශකයක් කියලා කිව්වේ. 10 කොටසක්. ඉන් කයක් හට ගැනීමට අවශ්‍ය කරන ඉතාම සුළු මාත්‍රිය තමයි කර්ම ශක්තියෙන් ඉස්සෙල්ලා හටගන්නේ කාය දශක. භාව දසක කියලා ඒ කවුද? මිනිස්සේද්ද, තිරිසනේද්ද, ස්ත්‍රියක්ද, පුරුෂයෙක්ද ආදී වශයෙන් වෙන් කරලා පෙන්වන හැඩතලයක් ඊළඟකින් හදනවා. ඊට පස්සේ ඒක හිතන්න පුළුවන් ශක්තියක් එක්ක සම්බන්ධ කරව වස්තු දසක කියලා ඒකිටම බෙදලා තව කොටසක් ඉනවා. ওই කොටස් තුනක ආරම්භයේ එක කොටසක් ඉස්සෙල්ලා හැදෙනවා. ඒක තමයි මූලික පටිසන්ධියත් එක්ක ලැබෙන කර්මජ රූපය කියන්නේ. ඒක ඇහිපිය ගහන මොහොතක්වත් යන්නේ ඉස්සෙල්ලා ඒකට එකතු වෙනවා චක්කු දසක සෝත දසක ගාන දසක ජීවහා දසක කියලා. ඇස කන නාසය දිව කිනීම හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ රූප කලාප තව සම්පින්නණයක් අර කර්ම ශක්තියෙම ප්‍රසාද රූප කියලා එකතු වෙනවා. මෙන්න මෙහෙම රූප කලාප 70ක ගොඩක් එකතු වෙනවා ඉස්සෙල්ලා ආරම්භක ඇහිපිය ගන්න මොහොතකක හැදෙනවා. ඊට පස්සේ මොහොතක් ගානේ කර්ම චිත්ත ක්‍රියාවලියට එකතු වෙලා හිටන් එකතු වෙන පරමාණුක ශක්තියක් ඒ හැඩතල අරගෙන ඊට අනුකූලවම නිර්මාණය වෙන සූක්ෂම ශරීරයක්. මේ නිර්මාණය වෙන එක අපිට පේන්නේ නැහැ. නමුත් මේ සූක්ෂම ශරීරයේ ඝනීභාවනය වෙනකොටයි පේන්නේ. ඒ ශරීරයෙන් තමයි ඊට පස්සේ නැවත යන්නේ ඉන්නේ කොක්කොම කරන්නේ. ඉතින් මෙතෙන්දී සම්බන්ධය වෙනස් වෙලා නැහැ. දැන් දන්වැල් පුරුකට දන්වැල් පුරුකක් සම්බන්ධයි. නමුත් පළවෙනි පුරුක දෙවෙනි පුරුක නෙමෙයි. දෙවෙනි පුරුක තුන්වෙනි පුරුක නෙමෙයි. අපිට ඕනනම් පුළුවන් දන්වැලක් හදන්න. දන්වැල්ල එක පුරුකක් යකඩෙන් හදනවා. ඒකට ඇඳලා අනිත් පුරුක හදනවා පිත්තලෙන්. අනිත් පුරුක තඹෝලින් හදනවා. මේ මේකින් එකට ඇඳලා පුරුකෙන් පුරුක එක එක જાතියේ ලෝහයෙන් හදලා බැලුවත් දන්වැල්ල එකයි. ඒකිය බලපුවාම එක දන්වැලක්. පුරුකෙන් පුරුක වෙන් වෙලා බලපුවාම එකින් එකට සම්බන්ධ නැති පුරුක. පුරුක් එකතු වීම නිසා දන්වැලක් හැදිලා තියෙනවා වාගේ. අපේ සසර ගමනේ අනාදීයේ පටන් එන රූප ඒ රූපස්කන්ධ එකින් එකට ඇඳිච්ච පුරුක් වාගේ. ඒ නිසා අපි කරපු පිම්පව් ආදියක් යමක් ඇත්නම් මේ පැවැත්ම එකක්ම වශයෙන් පේන්නේ මම ආවා කියන එක මිසක් වෙන කෙනෙක් ආවා වෙන කෙනෙක් හිටියා කියලා නෙමෙයි වැටහෙන්නේ. එහෙමයි අර දන්වැල් පුරුක් විවිධාකාර වුණාට එකට ඇමිල්ලා තියෙනවනේ එකම දන්වැල් කියලා ආවා වාගේ. මම කියන හැඟීමක් එනකොට අතීතයේ පටන්ගෙන හිටපු හැම භවයකම ඒ මම කියන සම්බන්ධයත් එක්කලා සම්බන්ධයි. ඒ සම්බන්ධ වෙච්ච මම කියලා තව කොටසක් නැහැ අතරේ. ওই සම්බන්ධ වෙච්ච ওই ටිකෙන්ම තමයි ඒ සම්බන්ධය තියෙන ස්කන්ධ පහකින්මයි. උපාදානීය නැවති බැඳීමේ සම්බන්ධයි. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ස්කන්ධයක් හැදිලා තියෙන එකින් එක සම්බන්ධ වෙලා. ඒ සම්බන්ධ වෙලා නිසා අපි මම කියන හැඟීමෙන් ගන්න මුළු ස්කන්ධ පද්ධතිය නෙමෙයිසම්. ඒක මාත්‍රයකට නෙමෙයි. නිසා ඒකෙදි අපි කරපු කියපු යමක් ඇතනම් ඒ වින්දනයේදී අර මම කියන සම්බන්ධය තියෙන නිසා ඒ ඔක්කොම එකක් වශයෙන්ම සම්බන්ධයි. ඉන් පෙර භවයේදී මම මෙහෙම දෙයක් කරපු නිසා තමයි අද මට මෙහෙම විඳින්න සිද්ධ වුණේ. අර මම කියන සංඥාව අත්හැරිලා නැහැ. ඒ සංඥාවෙන් පෙන්නන්නේ එකක් නෙමෙයි. ඒ කී ඇත්තයක් මනසෙන් ගොඩනගලා. මෙන්න මේක තමයි ආත්ම දෘෂ්ටිය කිව්වේ. ආත්ම දෘෂ්ටිය නිසා අපිට පේන්නේ කොටස් වශයෙන් නෙමෙයි. ඒ කොටස් සියල්ල එකක් වෙලා. අන්න ඒ එකක් වෙලා පේන නිසාම තමයි අපි එකට සම්බන්ධ වූ මමෙක් හදාගෙන තියෙන්නේ. ඒ මමයි කියලා නැවත නැවත ගොඩනගන්න දෙයක් නැහැ කියලා යථාර්ථයෙන් දැක්කහම ඒ මමත්වයෙන් ගොඩනැගීම නැවැත්වලා පස්සේ රූපත් ඉවරයි, වේදනාත් ඉවරයි, සංඥාත් ඉවරයි, සංකාරත් ඉවරයි, විඥානත් ඉවරයි. එහෙනම් සත්වයේ කියලා දැනීමත් ඉවරන යමක් ගොඩනැගී ඒක නැවතුණා. එන ඉතර රූපෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන් තොරව දුකක් ගොඩනැගීම ගැන කතා කරන්න දෙයක් නැහැ. දුක් විඳීමක් ගැන කතා කරන්න දෙයක් ගොඩනැගෙන්නේ නැහැ. එහෙනම් මමයි ගොඩනැගෙන්නේ නැහැ. මම නැමැති සංඥාවක සම්බන්ධය ඉවර වුණා. තිවිච රෑන දුක් විඳින්නේ නැහැ. ගොඩනගන මමත්වයක් ඇතනම් ඒ මමත්වය ගොඩනගන මොහොත තමයි ඒ මොහොතේ පංචස්කන්ධ සම්බන්ධතාවය නිසා තමයි දුක දැනෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවේ වේදනාවටපත් වෙන කෙනාට දුක පනවමි. ඒ බුදුරණන් හදේ විග්‍රහ කරලා තින්නේ එහෙමයි. ඒ වේදනාව නිසා තමයි දුකක් පනවන්නේ. ඒ වේදනාව කියන එක ස්පර්ශයෙන් අහක් වෙච්ච එකක් නෙමෙයි. ස්පර්ශය එකින් එකට සම්බන්ධයි. ඒටි සලආයතන නිසා, සලආයතන නාම රූප නිසා, නාම රූප විඥාන නිසා, විඥාන සංකාර නිසා මේ ආදී වශයෙන් එකින් එකට සම්බන්ධයක් එනවා. ඒ සම්බන්ධතාවය කැඩෙන්නේ අනන්ත සංසාරේ වටා. ඒකයි දැන් මේ අහන ප්‍රශ්නෙට හරියටම උත්තරේ ගන්න මේ ප්‍රශ්නේ හරියට පැහැදිලිමදි මට. ඔය ටික විග්‍රහය කරන්න නම් පැහැදිලි ප්‍රශ්නයක් එන්න ඕනේ.